ඊළඟට ජේසී අලවතුල ගරු මන්තුමා. ජේසී අලවතුල ගරු මන්ත්‍රීතුමා.
ජේසී අලවතුල
මන්තුමා.
ඔබතුමාට අවශ්‍ය.
ගරු මුලාසන හොර මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දිනක්ගේ ශෝක ප්‍රකාශ කරන අවස්ථාවේ මම මුලින්ම කැමැති හඟුරංකේත රොහාන් අබේගුණසේකර මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම එතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මම මුලින්ම 94 වෙනි වෙලාවේ මට අවස්ථාව ලැබුණා එතුමත් එක්ක කෙටි කාලයක් අවුරුදු 6ක් විතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. එතුමා මුලින්ම 1981 පත්කල මන්ත්‍රීවරයෙක් හැටියට ඇවිල්ලා 2000 වෙනකන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අමතරව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා හැටියටත් වැඩ කටයුතු කරා. එතුමා පාර්ලිමේන්තුවේ එන්න කලින් එතුමාගේ පාසල් අධ්‍යාපනය ත්‍රිත්ව විද්‍යාලයේ අවසන් කරලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරලා තමයි එතුමා පත්කල මන්ත්‍රීවරයෙක් හැටියට ජයත් ජාදුමැතිතුමාගේ රජයේ එදා පාර්ලිමේන්තුව නියෝජනය කරේ මුලින්ම. විශේෂයෙන්ම රොහන් අබේගුණසේකර මැතිතුමා ඉතාමත් නිහතමානී, ඒ වගේම මහත්මා දේශපාලනයේ සලකුණක් හැටියට අපිට සලකන්න පුළුවන් පුජ්‍යලේ. එතුමා තමන්ගේ ඒ ලැබුණු තනතුරු, ඒ වගේම ඒ දේශපාලන කටයුතුවලදී එතුමා මුලින්ම පාර්ලිමේන්තුවට පත් වුණේ පත්කල මන්ත්‍රීවරයෙක් හැටියට වුණත් 89 දී එතුමාට නුවරළිය දිස්ත්‍රික්කෙන් 35,000ක් වගේ මනාප ලබාගෙන ඉහළින් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම 94 ඒ රජයේ පරදින වෙලාවේ එතුමාට පුළුවන් වුණා තමන්ගේ ඡන්ද ප්‍රමාණය තවත් වැඩි කරගෙන නැවත වතාවක් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් හැටියටත් බලයට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. එචා මේ මෙතුමාගේ ඒ තිබුණු නිහතමානී ගුණාංග, ඒ වගේම මහත්මා ගුණය, එතුමා දන්න හඳුන්වන, ඒ වගේම එතුමාගේ ඡන්දදායකයන් සියල්ලම මේ මෙතුමාගේ මේ තියෙන ඒ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි එතුමා දේශපාලන එතුමාගේ පියාගේ පසුව තමයි මේ දේශපාලන භූමියට එන්නේ. අද තියෙන දේශපාලනේ මං හිතන්නේ එතුමාට ගැළපුණ නැද්ද කියලා හිතෙනවා. මොකද ඒ තරමට නිහතමානී ගතිගුණ තියෙන, බොහොම අවංක ගති ලක්ෂණ ගණනාවක් තියෙන පුජ්‍යලෙක් තමයි රොහන් අබේගුණසේකර මන්ත්‍රීතුමා. මට එතුමාව මේ පාර්ලිමේන්තුවල අවුරුදු 6ක් එතුමාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිට ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. එතුමාගෙන් අපේ කාටත් ආදර්ශ, එතුමාගේ ආදර්ශය අපි කාටත් ගන්න තියෙන ආදර්ශයක් කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම තමයි එතුමා රටට වැඩදායි ඵලදායි පුජ්‍යලෙක් හැටියට තමයි දේශපාලන ක්ෂේත්‍රයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයටත් විශාල යුතුකම් ගණනාවක් ඉටු කරපු පුජ්‍යලෙක් හැටියට තමයි රොහන් අබේගුණසේකර මැතිතුමා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම එතුමාගේ පවුලේ සියලුම ඥාතීන්ට, ඒ දූ දරුවන් ඇතුළේ සියලු දෙනාට අපේ බලවත් ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ඊළඟට අපේ වායම පළාතේ, අපේ විශේෂයෙන්ම පළාත් සභාවේ, අපි පළාත් සභාව නියෝජනය කරන අවස්ථාවේ ආණ්ඩුකාරවරයා හැටියට දෙවරක් කටයුතු කරපු පළාත් සභාවට එන්න ප්‍රේර එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව ප්‍රදේශයේ කටයුතු කරලා, විශේෂයෙන්ම මම දැක්ක එතුමා අපට එතුමා ඇසුරු කරන්න හමුුණේ පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා හැටියට. එතුමා තමන්ගේ රාජකාරී ආණ්ඩුකාරවරයා හැටියට කිසිම අපක්ෂපාතීව එතුමා ඒක ඉෂ්ට කරා කියන එක මම මේ වෙලාවේ පැහැදිලිවම කියන්න ඕනේ. මොකද එතුමා දේශපාලන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා ඒ දේශපාලන පක්ෂය නියෝජනය කරාට විශේෂයෙන්ම ශ්‍රීමා බණ්ඩාරක මැතිනිය එක කිට්ටුවම ඇසුරු කරපු පුජ්‍යලෙක් හැටියට, නමුත් ආණ්ඩුකාරවරයා හැටියට එතුමා වැඩ කිරීමේදී අපි දැක්කා පළාත් සභාව තුළ කිසිම පක්ෂපාත ભેදකින් තොරව ඒ ආණ්ඩුකාර දුරය නිසි ආකාරයෙන් හැම කෙනාටම විශේෂයෙන්ම අපක්ෂපාතීව කටයුතු කරපු ආණ්ඩුකාරවරයෙක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් ඒ ගුණය එතුමාගේ තිබුණා. ඒ ඒ විශේෂයෙන්ම ඒ වැදගත් තනතුරට ඉහළ අගයක් එකතු කරපු පුජ්‍යලෙක් හැටියට තමයි මම තිස්සාර බලල්ල මැතිතුමා මම හඳුනන්නේ ආණ්ඩුකාර දුරේ දරපු කාල සීමාව තුළ. ඒ නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලෙත් එතුමා ඒ ආකාරයෙන් ભેදකින් තොරව ජනතාවට සේවයක් ඉෂ්ට කරපු පුජ්‍යලෙක් හැටියට තමයි අපිට විශ්වාස කරන්න තියෙන. ඒ වගේම තමයි නීතිච්චෙක් හැටියටත් එතුමා වයඹ පළාත් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමන්ගේ කාර්යභාරය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරපු නායකයෙක් හැටියට තමයි අපි දකින්නේ. ඒ අනුව විශේෂයෙන් මෙතුමාගේ භාර්යාවත් නීච්චවරියක් ඒ මැතිනියත්. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ පවුලේ සියලු දෙනාටත් බලාල මැතිතුමාගේ ඒ අභාවය මං හිතන්නේ වයඹ පළාතට විශාල පාඩුවක්. එතුමා වයසට ගියත් එහෙම නැත්නම් වැඩිහිටි තත්ත්වයට පත් වුණත් එතුමාගේ සේවාව වයඹට ඉතාමත් ඉහළින් ඉෂ්ට කරපු නායකයෙක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා ඒ පවුලේ සියලු දෙනාටම බලල්ල මැතිතුමා වෙනුවෙන් අපේ ශෝකය මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න මැතිතුමා. එතුමා කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් විශේෂයෙන්ම එතුමා වාමාංශික දේශපාලනයෙන් දේශපාලනේ ආරම්භ කරලා දීර්ඝ කාලයක් ඒ 50 ගණන් වල ඉඳලා ඒ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරලා රටේ වාමාංශික දේශපාලනයේදී කැපිපෙනන කාර්යභාරයක් ඉටු කරපු නායකයෙක් තමයි අතාවුද සෙනවිරත්න මැතිතුමා. ඒ වගේම 1970 දී ලංකා සමසමාජ රුවන්වැල්ල ආසනයේ ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරම අවස්ථාව උදා කරගෙන සබර්ගම පළාතේ පසුව ඉන් අනතුරුව පළාත් සභාව නියෝජනය කරලා විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරලා ඉන් අනතුරුව අමාත්‍යවරයෙක් හැටියට 94 ඉඳලා එතුමා සෙනවිරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු ඇමතිවරයෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එතුමා වාමාංශික කඳ ප්‍රදේශයක් හැටියට යටියන්තොට ඒ වගේම රුවන්වැල්ල මේ ආසනවල තමන්ගේ ඒ දේශපාලන ව්‍යාපාරය කරගෙන යෑමට හැකිවන ආකාරයෙන් ඒ කටයුතු ක්‍රියාත්මක කරා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. 70 ඉඳලා මොකද එතුමා 70 බලයට ආවෙත් ලංකා සමසමාජ පක්ෂයේ රුවන්වැල්ල ආසනේ ජයග්‍රහණය කරමින්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අතාවුද සෙනවිරත්න මැතිතුමාගේ පවුලේ ඒ දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම අපේ ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කරමින් එතුමා ගැනත් ඒ වගේම පුත්තොලම දිස්ත්‍රික්කයේ බයිස් මැතිතුමා මං හිතන්නේ පුත්තොලම නගර සභාවෙන් දේශපාලනය ආරම්භ කරලා ඒ දිස්ත්‍රික්කය තුළ පුත්තොලම නගරය ඉතාමත් ජනතාවට ජීවත් විය හැකි නගරයක් බවට පත් කරන්න විශාල සංවර්ධනයක් ක්‍රියාත්මක කරලා ඒ වගේම තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ભેද වලින් තොරව ඒ අයට ඕනම අභියෝගයකට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරන්න තමන්ගේ පිරිස වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් හැටියට තමයි අපි බයිස් මැතිතුමා දකින්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරමුත් එතුමා මේ සභාවේ තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට ඒ නගර සභාවේ ක්‍රියාත්මක කරා වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ සේවය ඉහළින්ම ඉෂ්ට කරපු පුජ්‍යලෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. එවනම් එතුමාගේ ඒ පවුලේ අයටත් අපේ ශෝකය ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම ඉහතකී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා විශේෂයෙන්ම රොහන් අබේගුණසේකර මැතිතුමාටත් ඒ වගේම අතාවුද සෙනවිරත්න මැතිතුමාගේටත් ඒ වගේම තිස්ස බලල්ල මැතිතුමාටත් නිවන් සුවත්වය ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඉස්තරේ ගරු මන්ත්‍රීතුමනි, මීළඟට සීබී රත්නායක ගරු මන්ත්‍රීතුමා.
මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි මේ කාල වේලාව ලබා දීම පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මම ශෝකය ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මහලේකම් සහ සහකාර මහලේකම් තුමියට. මේ මගේ කතාව සඳහා මම දුරකථනයෙන් ආණ්ඩු පක්ෂයමුත් කතාව ඉල්ලලා තිබුණා. නමුත් මේ වෙනකොට මට අවසාන වශයෙන් කතාව ලබා දීමට පාර්ලිමේන්තුව මෙහෙමනම් අනිත් මිනිසුන්ට මොනවා කොහොම කරයිද කියන එක පාර්ලිමේන්තුව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මේ සඳහා මූලිකත්වය දෙන්න පුළුවන්. හැබැයි ඊළඟට තියෙන වෙලාව මෙතන හත්වෙනි කතාව කියලා කියනකොට හත්වෙනි කතාවේ ඉඳලා බලාගෙන ඉන්නවා කතාව ලබා දෙන්නේ නැතිව මට්ටමකට ඇවිල්ලා. ඒවත් මොනවහරි ඇඳුලුම්කම් ඇඟලුම්කම් මත ක්‍රියාත්මක කරනවාද කියන එකයි මට සැකය තියෙන්නේ. කොයි හැටි වෙතත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ රොහාන් අබේගුණසේකර දිවංගත අමතිවරයා හිටපු එතුමා වෙනුවෙන් හඟුරංකේත ආසනය නියෝජනය කරපු එතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම මගේ වගකීමක් කියලා මම විශ්වාස කරනවා. ජෝර්ජ් අබේගුණසේකර දිවංගත මන්ත්‍රීතුමා එතුමාගේ ආදරණීය පුත්‍රාත්නය හඟුරංකේත ආසනය නියෝජනය කරමින් එතුමා එදා පාර්ලිමේන්තුවට නම් කළ මන්ත්‍රීවරයෙක් හැටියට ආවා. ඒ නම් කළ මන්ත්‍රීවරයෙක් හැටියට එනකොට ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ට උපාධිධාරියෙකුට හැටියට ඒ විතරක් නෙවෙයි නීතිඥයෙක් හැටියටත් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට එතුමා අපි දේශපාලඥයෝ හැටියට සමහර වෙලාවට ඡන්දෙ ඉල්ලන වෙලාවේ නියතමානී අවංක සහ දූෂණයෙන් තොර අහවලාට ඡන්දෙ දෙන්න කියලා පෝස්ටර් සලවන යුගයක එතුමා සැබෑ ලෙස මානව හිතවාදී අවංක නියතමානී දේශපාලඥයෙක් හැටියට හඳුන්වන්න පුළුවන් නායකෙක් තමයි රොහාන් අබේගුණසේකර මැතිතුමා. මට මතකයි එවකට මම දේශපාලනට අවතීර්ණ නොවුණත් හඟුරංකේත ආසනයේ උඩගම්පා කෝරළේ මගේ අප්පච්චි නැත්නම් මගේ පියා ගම් සභාපතිවරයා හැටියට ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ නියෝජනය කරේ. එදා එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් හැටියට උඩගම්පා කෝරළේ තියෙනකොට එය බිඳහෙළමින් ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ බලකොටුවක් බවට පරිවර්තනය කරමින් ක්‍රියාත්මක කරගෙන යන වෙලාවේදී මම එතුමාගේ පියා ජයග්‍රහණය ලැබලා ඒ ජයග්‍රහණය තුළ එතුමා උදම්මනමින් නැත්තම් ඒ සඳහා ප්‍රීති වෙනකොට සමාජිකයන් හැටියට අපිට අබමල් රේණුක කරදරයක් වුණේ නැහැ, කරදරයක් කරන්න දුන්නේ නැහැ. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕන මම ලෝරලි හඟුරංකේත ආසනේ මගේ පියාගේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ දේශපාලන කරලියට ආපු රොහාන් අබේගුණසේකර මැතිතුමා එතුමා ඕනම කෙනෙකුට දේශපාලන මතයක් දරන්න පුළුවන්, ඒ මතයට ඉඩ දෙන්න ඕන කියන මතය තුළ මගේ ඒ ව්‍යාපාර ස්ථානයට ඇවිල්ලා ඔබ කරන මතේ එසේ වුණත් ඔබට කතා කරගෙන යෑමේ මගේ යුතුකමක් හා වගකීමක් තියෙනවා කියලා. ඒ වගේම අපේ ගමට විදුලිය ලබා දෙන්නේ නැති වෙනකොට ඒ විදුලිය ලබා දෙන්න නැති හේතුවක් වුණා දේශපාලන වශයෙන් මගේ පියා දේශපාලන වශයෙන් ප්‍රබලෙක් හැටියට හිටපු නිසාම. හැබැයි රොහාන් අබේගුණසේකර මැතිතුමා අපේ ගමට විදුලිය ලබා දීලා ඒ අවස්ථාව සලසා දීමත් මම මෙතෙන්දී නියතමානීව මතක් කරන්න ඕනේ. ඒ වගේම උපාධිධාරී පත්වීම් ලබා දීමේදී පක්ෂග්‍රාහීව කටයුතු කරද්දී සමහර තැන්වලදී එතුමා උපාධිධාරීන්ට ඒ රැකී අවස්ථාව සලසා දීමේදී පක්ෂයක් බැලුවේ නැහැ, පාටක් බැලුවේ නැහැ. ඒ උගත්කමට තැන දුන්න කෙනෙක් හැටියට නම් විශේෂයෙන් නම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හඟුරංකේත පිම්බීමක්, ඒ පිම්බීමේ මිනිසුන්ට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් මහා ශක්තියක් හා දැවැන්ත නියන සේවාවක් කරමින් කටයුතු කරා. ඒ නියනකම නැත්නම් නියතමානිකම අද රටට ගැළපෙන්නේ නැද්දෝ කියන මතය නැත්නම් ඒ தত্ত্বය මට සැකයක් හැටියට මතුවෙනවා. එහෙම වෙන්නේ මොකක්වත් නෙවෙයි, නියතමානිකමයි අවංකකමයි මේ සියල්ල තියෙද්දී ඔවුන්ට ඉදිරියට යන්න අවස්ථාව අවකාශය සලසා දෙන්නේ නැහැ. මුරණ්ඩුකම දඩමීමා කරගෙන එහෙනම්තා කටයුතු කරන උදවියට ජනතාවගේ කැමැත්තකුත් ඇත ඇති වෙලා තියෙනවා. මෙන්න මේ නිසාම මම හිතනවා රටක දේශපාලනය කරන කෙනෙක් හැටියට නියතමානී යවංක පුද්ගලයෙක් හැටියට සේවාවක් කරනකොට ක්‍රියාත්මක කරගෙන යන වැඩ පිළිවෙල නියතමානීව පිළිගන්න අපි සූදානම් වෙන්න ඕන. මට මතකයි එතුමා හඟුරංගෙත ආසනේ එදා හඟුරංගෙත බස් නැවතුම්පළ විවෘත කරන වෙලාවේදී ඒ වෙලාවේදී නැටුම් කණ්ඩායම් තූර්යවාදක කණ්ඩායම් ඒ කිසි දෙයක් නැතුව එතුමා ඇවිල්ලා විවෘත කරලා ජනතාව අමතලා ජනතාව වෙනුවෙන් අවස්ථාව සලසා දෙන්න නියතමානී වුණු ආකාරය මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරපු රුවන් නබේගුණසේකර මැතිතුමා හඟුරංගෙත ඉපදිලා තිත්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වෙලා උපාධාරී කැටියට වෙලා කටයුතු කරලා ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් නීතිඥයෙකුත් වෙලා දේශපාලනට ඇවිල්ලා අවසානයේදී විදේශ රටකදී එතුමාගේ ජීවිතක් එතුමා ජීවිතක්ෂයට පත් වුණා. අපිට සහභාගි වෙන්න බැරි වුණත් සමස්ත හඟුරංගෙත ආසනයේ ජනතාව ඒ වගේම නූර්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකය මේ අවස්ථාව ප්‍රකාශ කරන්න අවස්ථාවකට ගන්නවා වගේම එතුමාට අමාමා නිවන් සුවත් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අතාවුද සෙනවිරත්න මැතිතුමා දිවංගත එතුමා මං හිතන සූර්යමල් ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙච්ච ඒ දේශපාලනයට ආවා. එතෙන්දී ප්‍රචණ්ඩත්වය ඉස්සරහට ගන්නෙ නැතුව ඒ වගේම ප්‍රචණ්ඩත්වය තුලින් මිනී මරන්නේ නැතුව ගෙවල් ගිනි තියන්නේ නැතුව බලය අරමුණු කරා ගිය පක්ෂයක කෙනෙක් නෙවෙයි. අද ගෙවල් ගිනි තියෙන මිනී මරණ සංස්කෘතියක දේශපාලන රටාවක් අරගෙන ගියාම බොරු කියන දේශපාලන රටාවක ගියාම අතාවුද සෙනවිරත්න මැතිතුමා අවංක නියතමානී දේශපාලඥයෙක් හැටියට කහගෙත් එක්කත් කටයුතු කරමින් සරල ජීවිතයක් ගත කරලා ඒ සඳහා හැමෝගෙම ආදරය අතා කියන නමින් ඉදිරිපත් කරමින් ගිය කෙනෙක් හැටියට සිංහල දමිළ මුස්ලිම් සියලු දෙනාගේම ආදරය දිනාගත් කෙනෙක් හැටියට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එතුමා දරුවන් අද අධ්‍යාපනය ලැබමින් විදේශ රට තානාපතිවරු වෛද්‍යවරු නීතිඥවරු කතිකාචාරවරු හැටියට කටයුතු කරනා වගේම එතුමාගේ ආදරණීය බිරිඳත් මහා දැවන්ත ශක්තියක් වෙමින් එතුමාට දේශපාලන ජීවිතයේ ධෛර්යයක් වුණා. එතුමා අභාප්‍රාප්ත වීම දේශපාලන ශ්‍රේෂ්ඨයට වගේම මිත්‍රයෙක් හැටියට හිතවතෙක් හැටියට එතුමාට ශෝකය ප්‍රකාශ කිරීම මගේ වගකීමක් හා යුතුකමක් කියලා කියනවා. 1994 මම පාර්ලිමේන්තුවට එන වෙලාවෙදි එතුමා එක්ක කටයුතු කරද්දී එතුමාගෙන් ලබාගත් දැනුගත්කම් ඉගෙන ගැනීම මට මහා පිටුවහලක් වුණා. එතුමාටත් අමාමා නුවන්සුව අත් වේවායි කියා ප්‍රාර්ථනා කරන අතරතුරේ තිස්ස බලල්ල මැතිතුමා 1977 දේශපාලනය ශ්‍රේෂ්ඨ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආණ්ඩුකාරකවරයෙක් හැටියටත් ඒ වගේම නීතිඥයෙක් හැටියටත් කටයුතු කරපු ආකාරය සහ මේ කතාවලදී අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා. මොනතරම් මතවාද තිබුණත් මතවාදත් එක්ක ගැටෙන්නේ නැතුව එතුමාගේ දේශපාලනය හා දර්ශනය සහ මනුස්සත්වය ඉදිරියට ගෙන ගිය කෙනෙක් හැටියට එතුමාටත් අමාමා නිවන් සුව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ගමම්ම විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් 2004 පාර්ලිමේන්තුවට ආපු බායිස් මැතිතුමා. මම කැබිනට් ඇමතිවරයා හැටියට පස් සම්පත් අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී මගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරේ බායිස් මැතිතුමා. බායිස් මැතිතුමත් මමත් එදා ඒ පස් සම්පත් ශ්‍රේෂ්ඨයේ ප්‍රගතිය සඳහා විශාල කාර්යයක් කිරීමේදී මට යෝධ දැවන්ත ශක්තියක් වුණා. එතුමා පුත්තලමේ නගරාධිපති හැටියට පුත්තලමේ සංවර්ධනය කරන්න විශාල වැඩ කොටසක් කරද්දී අපි සියලු දෙනාත් එක්ක එකතු කරලා කටයුතු කරනවා වගේම පස් සම්පත් ඇමතිවරයා හැටියට ඒ සඳහා මහා ධෛර්යයක් ශක්තියක් එතුමා ලබා දුන්නා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එනිසා එකට වැඩ කරමින් එකට පාර්ලිමේන්තුවට එක දේශපාලන ගමනක යන්න පුළුවන් වුණාම ඒ බායිස් මැතිතුමා අද නොහිතපු වෙලාවක එතුමාගේ ජීවිතක්ෂයට පත් වුණා. නිසා එතුමාට අල්ලා දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරමැති අතර එතුමාට මොක්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් රුවන් අබේගුණසේකර මැතිතුමාගේ පවුලේ සිය පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම අතවුදු සෙනවිරත්න මැතිතුමාගේ පවුලේ සියලු දෙනාටමත් තිස්සබලල්ල මැතිතුමාගේ පවුලේ සියලු දෙනාටත් ඒ වගේම බායිස් මැතිතුමාගේ පවුලේ සියලු දෙනාටත් ශෝකය ප්‍රකාශ කරමින් මම නීරනවා ස්තුති කාලය ලබා දුන්නට.
ස්තුති ගරු මන්ත්‍රීතුමනි, මිලකට ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා.
මුලසන හොබෝන කර්මන්තුමනි, අද අපිට තියෙන්නේ ශෝක යෝජනාව අපේ කුරුණෑදිස්ත්‍රික්කයේ කුතාස්ත දේශපාලඥෙක් වෙච්ච තිස්සාර බලල්ල මැතිතුමා, ඒ වගේම හඟුරංකත රොහන් ගුණසේකර මැතිතුමා, කෑගල දිස්ත්‍රික්කයේ අතවුස් සෙන්රත්න මැතිතුමා වගේම අබ්දුල් බයිස් කමර්දීන් මැතිතුමාගේ ශෝක යෝජනා මේ සභාව ඉදිරි තියෙන මොහොතක්. මම විශේෂයෙන් මතක් කරන්න ඕන තිස්සාර බලල්ල මැතිතුමා කුරුණෑ දිස්ත්‍රික්කයේ ඉතාම සුහදශීලී ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. 1937 උපත ලැබලා අවුරුදු 85ක් විතර ආයු වින්දනය කරලා තමයි එතුමා මිය පරලොව ගියේ. මව රත්නත් කුමාරි හාමි, පියා නීතිඥ රම්බණ්ඩා බලල්ල මැතිතුමා මලිදේ විද්‍යාලයෙන් අනතුරුව ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා අවුරුදු 73ක විතර දීර්ඝ කාලයක් නීතිඥ වෘත්තියේ දිච්ච තිස්සාර බලල් මැතිතුමා විවාහ දිවියට පත් උනේ කුරුණෑගල අධිකාරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් විදියට කටයුතු කරන දැනටත් ජනාධිපති නීතිඥ චින්තාමණි මුණබලේ බලල් මැතිණියත් එක්ක විවාහ වෙලා ඉතාම සාර්ථක මේ රට වැඩදායක දුවෙක් පුතෙක් දරු පිරිසක් බිහි කරලා එතුමගේ පෞල් ජීවිතයත් මං හිතන්නේ ඉතාම සාර්ථකව ගිනිච්චා. එතුමා 1970 සිරිමාව බණ්ඩාරනායක මැතිණිගේ රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන තිස්සාර බලල්ල මැතිතුමා ගල්ගමුව යාපහුව කියන අද මැතිවරණ කොට්ටාස දෙකේද ඒකාබද්ධ වෙලා තිබුණ යාපහුව නමින් ඒ මැතිවරණ කොට්ටාසේ මං හිතන්නේ ඉතාම ඉහළ සමාජ මෙහෙවරක් කරන්න එතුමා වග බලා ගත්තා. මං හිතන්නේ වන්නියේ කාෂ්ඨක අවුවේ ජීවත් වෙන මහපොළොවත් එක්ක පොරබදන ඒ ජනතාවගේ සුභසාධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් තිස්සාර බලල්ල මැතිතුමා විශාල සේවාවක් කරා. වැව් අමුණු පිළිසකර කරලා මම්මාවත් හදලා ඒ මැතිවරණ කොට්ටාස දෙක ඒකාබද්ධ වෙච්ච යාපහුව ඉහළට ඔසවා තබන්න විශාල කැපකිරීමක් කරා. ඊට පස්සේ 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය බලෙන් ඉවත් වෙනවා, විපක්ෂයට තල්ලු වෙලා යනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි වෙලා විවිධ කම්කටොළු මැද්දේ දේශපාලන ව්‍යාකූලතාවයන් වලට සුළුසිලං කුණාටු වලට මූණ දීලා මැතිණිය ඉතාම අසරණ වෙච්ච වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මං හිතන්නේ තිස්සාර බලල්ල මැතිතුමා ඉතාම සුවිශාල සේවාවක් කෙරුවා කියන එක එතුමාට ගෞරවයක් විදියට සිහිපත් කරන්න ඕනේ. මම මතකයි 1988 සිනමා බණ්ඩාරනායක මැතිණිය තරම් කරපු ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේදී මම පොල්ගහවෙල මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකරයා විදියට කටයුතු කරුවේ අවධියේදී ඒ වෙලාවේ තිස්සාර බලල්ල මැතිතුමා තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බලල්ලත් නියෝජිතයා විදියට කටයුතු කරුවේ. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සභාපතිවරයා විදියට අපේ දේශපාලන ගුරුවරයෙක් විදියට ඉතාම ඉහළ වැඩ කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටවන්න මං හිතන්නේ එතුමා ඉස්සසිද්ධ කෙරුවා. ඒක ප්‍රතිඵලයක් විදිහට 1994 අපිට ආණ්ඩුව පිහිටවන්න පුළුවන් කමක් වුණා. එතුමාගේ ඒ කාල පරිච්ඡේදය තුළ මං හිතන්නේ එතුමා මහජන නියෝජිතෙක් විදිහට ඉතාම ආදර්ශමත් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මෙක් විදිහට කටයුතු කරපු හැබැයි දේශපාලඥයෙක් කිසිදු අයගේ මං හිතන්නේ චෝදනාවට ලක් නොවිච්ච මහත්මා දේශපාලනය කරපු කෙනෙක්. ඉන් අනතුරුව අපි අපේ රජයේ පිහිටවපු කාලේ ඊට පස්සේ තිස්සාර බලල්ල මැතිතුමා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට පත් කරන්නට යෙදුණා. එතුමා දූර කාල දෙකක් ආණ්ඩුකාර ධුරේ කටයුතු කෙරුවා අවුරුදු 8කට ආසන්න කාලයක්. ඒ කාල සීමාව තුළ මං හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි පුත්තලන් දිස්ත්‍රික්කයයි කියන මේ දිස්ත්‍රික්ක දෙකම ඒකාබද්ධ කරගෙන වයඹ පළාත කරවපු ආණ්ඩුකාරවරයා විදිහට අවුරුදු 8ක් ඉතාම ශක්තිමත් වැඩපිළිලක් වයඹ පළාත් රාජ්‍ය සේවයටත් වයඹ පළාතේ පරිපාලනයටත් එක්කාසු කෙරුවයි කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එනිසා එතුමගේ අභාවයේ පිළිබඳව විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගේ අපි සහස්‍රය සංවේගයත් ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමා ඒ අපිට දීපු දේශපාලන උපදෙස් ගුරු හරකන් සහ මඟ පෙන්වීම පසු කලක අපේ දේශපාලන ගමන් මඟ එලිපෙහෙලි කරගන්නත් ඉතාම ශක්තියක් වුණයි කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම අතාවුද සෙනරත් මැතිතුමා අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාබද ආසනයේ කෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කළේ අපේ දේශපාලන කටයුතු වලට ඉතාම සක්‍රීය දායකත්වයක් දුන්න අතාවුද සෙනරත් මැතිතුමා අපිත් එක්ක මේ පාර්ලිමේන්තුවේ සැලකිතු කාලයක් අතාවුද සෙනරත් මැතිතුමා කටයුතු කෙරුවා. මුලින්ම සමසමජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන එතුමා 60-65 ආසනවල දැඩිගම රුවන්ඇල්ල තරම් කරලා 70 හාහපුරා කියලා සමගි පෙරමුණ බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදිහට පත් වෙලා ඉන් පසුව මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය තුල ඉතාම හොඳින් ඒ රජය වැඩපිළ ඉදිරියට ගෙනිච්චා. 1994 නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිගේ රාජ්‍ය කාල සීමාව තුල පාර්ලිමේන්තුවේ එතුමාට එන්න වරන් ලැබෙනවා. ඒ අතරතුර මං හිතන්නේ 1988 පළාත් සභා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හඳුන්වා දීමත් එක්ක එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඇවිල්ලා පසු කලක වයඹ පළාත් සභාවේ සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරු ඉදිරිපත් වෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, මහා අමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන විතරක් නෙවෙයි මාධ්‍ය කම්කරු අමාත්‍යවරයා විදිහට සුවිශේෂ සේවයක් එතුමා කෙරුවයි කියන එක මතක් කරන අතරතුරේ එතුමා මම හිතන්නේ සාර්ථක දූදරුවන් පිරිසක් මේ සමාජයට එකතු කරන්න එතුමා වග බලා ගත්තා. වෛද්‍යවරු, නීතිඥවරු, ඒ වගේම රාජ්‍ය සේවයේ වගේම රාජ්‍ය තාන්ත්‍රික සේවයටත් එතුමාගේ දරුවන් එකතු කරන්න එතුමා කටයුතු කෙරුවා කියන මතක් කරන්න ඕන. ඒ වගේම අබ්දුල් බායිස් කමරදීන් මැතිතුමා පුත්තලන් දිස්ත්‍රික්කයේ එතුමා අපිට හම්බෙන්නේ වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට. පසු කලක එතුමා පුත්තලමේ නගර සභාවේ නගරාධිපති රැවෙනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී මම හිතන්නේ අබ්දුල් බායිස් කමරදීන් මැතිතුමා අපි එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ එකට රජය තුල කටයුතු කෙරුවා. එතුමා පුත්තලන් දිස්ත්‍රික්කයේ ගොඩනැගීම සඳහා ජාති භේදකින් තොරව ජනතා සමගිය වෙනුවෙන් ඉතාම ඉහළ වැඩකටසක් කරපු මන්ත්‍රීවරයෙක් විදිහට, එහෙම නැත්නම් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා එතුමා පිළිබඳවත් අපේ සාහසික සංවේගය ප්‍රකාශ කරනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් හඟුරංකත ආසන නියෝජනය කරමින් පැමිණි රොහන් අබේගුණසේකර මැතිතුමා, එක්සත් ජාතිපක්ෂ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවට පැමිණිලා රාජ්‍ය තාන්ත්‍රික සේවයේ දීර්ඝ කාලයක් සේවය කළ එතුමා මහජන නියෝජිතෙක් විදිහටත් මං හිතන ඔහුගේ වගකීම සහ භූමිකාව මැනවින් ඉෂ්ට කෙරුවයි කියලා අපිට මතකයි. ඒ නිසා මේ සියලු දෙනාගේම අභාවයන් පිළිබඳව අපේ සාහසික සංවේගය ප්‍රකාශ කරනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන තිස්සාර බලල මැතිතුමා, අතාවුද සෙනරත් මැතිතුමා, අබ්දුල් බායිස් මැතිතුමා, රොහන් ගුණසේකර මැතිතුමා, ඒ සියලු දෙනාටම අපේ සාහසික සංවේගය ප්‍රකාශ කරන අතරතුරේ විශේෂයෙන්ම තිස්සාර බලල මැතිතුමා පිළිබඳව යම් ශෝක ප්‍රකාශයක් කරන්නට මේ සභාවේ නියෝජනය කරපු අපේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාප මැතිතුමා, ඒ වගේම චන්දියම වීරක්කොඩ හිටපු අමාත්‍යතුමාත් වඩාත් උනන්දුවෙන් හිටියා. නමුත් අද යෙදිලා තියෙන මේ ශෝක යෝජනාවේ කතික ලැයිස්තුව ටිකක් විශාල හින්දා මං හිතන්නේ අනුර ප්‍රියදර්ශන යාප මැතිතුමාට, චන්දිය වීරක්කොඩ මැතිතුමාටත් ඒ අවස්ථාව ලබා ගන්නට අපහසුයි කියන කතාව තමයි දැනගන්න ලැබුණේ. ඒ නිසා මම විතරක් නෙවෙයි ඒ හිටපු ඇමතිතුමාලා දෙපළගේ සාහසික සංවේගය ප්‍රකාශ කරමින් තුමලට නිවන් සුව ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමනි. මීළඟට චින්තකමල් මායදුන්නේ ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු මුලසුන මන්ත්‍රීතුමනි, ගරු අතාවුද සෙනවිරත්න මැතිතුමාත්, ගරු අබ්දුල් බායිස් කමරුදීන් මැතිතුමාත්, ගරු තිස්සාර බලල්ල මැතිතුමාත්, රොහන් අබේගුණසේකර මැතිතුමා පිළිබඳවත් ශෝක ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම දේශපාලක වශයෙන් ඉතාමත්ම ආදරය කරපු චරිතයක් තමයි පුත්තලන් දිස්ත්‍රික්කයේ අපේ හිටපු කේ බායිස් මැතිතුමා. එතුමා 1997 නගරාධිපතිවරයෙක් හැටියට කටයුතු කරලා පුත්තලම නගරය මහා සුවිශේෂී නගරයක් බවට පත් කරා. වසර ගණනාවක් පුත්තලම නගරය ගම් වතුර උවදුරට ලක් වෙලා අනවසර කඩසාප්පු තුලින් ජනතාවගේ ජීවිතවලට විවිධ වශයෙන් පීඩාවට ලක් වෙලා තිබිච්ච අවස්ථාවක එතුමා දේශපාලන තීන්දුව ගන්නෙ නැතුව පාරම්පරික ක්‍රමවේදවලට නැතුව එතුමා නීතිය අතට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා අද පුත්තලම නගරයේ සුවිශේෂී අවස්ථාවක් කරලා තියෙනවා. විශේෂයෙන් එදා එතුමා අධ්‍යාපන ශිෂ්‍යට සුවිශේෂී වැඩ රාශියක් කරපු ගරු හිටපු අමාත්‍යවරයෙක්. එතුමා අද විද්‍යා පාසල පුත්තලම් ප්‍රදේශයේ බිහි කරලා ළමයි උසස් පෙළ හදාර ළමයි උසස් විශ්වවිද්‍යාල වලට යන්න අද වැඩ කටයුතු කරපු කෘතහස්ත දේශපාලන නායකයෙක්. ඒ වගේම එතුමා විවෘත විශ්වවිද්‍යාලයේ එක ශාඛාවක් පුත්තලම ප්‍රදේශයට ගේනවා. පුත්තලම නගරය අලංකාර නගර සීමාවක් බවට පත් කරලා පුත්තලම කලපුව කොළඹ ඉඳලා යාපනයට යනකම් පුත්තලම ප්‍රදේශය හරහා යනකොට තියෙන කලපු ප්‍රදේශයේ සුන්දර කලපුවක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ වකවානුවේ පුත්තලම නගර ශාලාව ඉදි කරලා පුත්තලමට ගෙනත් දුන්න යෝධ සංවර්ධන වැඩපිළිවෙලත් එක්කම එතුමා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට රටේ සුවිශේෂී වැඩ කටයුතු රාශියක් කරපු දේශපාලන නායකයෙක්. එතුමා පිළිබඳව අපට දැනෙන ශෝකය අද පුත්තලමේ ජනතාවට දැඩි ලෙස බලපාලා තියෙනවා. මොකද හේතුව එතුමා කරගෙන ගිය වැඩපිළිවෙල නව නගර සංකීර්ණ ඒව තට්ටු මතට අද ගොඩනගෙනකොට අබ්දුල් කමුරුදීන් බායිස් කියන නම අද පුත්තලම නගරේ බැබලෙනවා. නමුත් එතුමගේ වියෝය පිළිබඳ අපිට දැනෙන්නේ දැඩි කනගාටුවක්. ඒ නිසා එතුමාගෙන් පස්සේ දේශපාලන වශයෙන් එතුමා යම් යම් කණ්ඩායම් එකතු කරලා තිබුණා. අර මරික්කාර් මැතිතුමාලා වගේ ඒ පුංචි දරුවොත් අද සමාජගත කරලා තියෙනවා අද පුත්තලම් ප්‍රදේශයේ. ඒ වගේම මේ අවස්ථාවේදී ගරු අබ්දුල් කමුරුදීන් බායිස් මැතිතුමාට අපේ ආගම අනුව නිවන් සම්පත්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව කරමින් ගරු අතාවුද සෙනවිරත්න මැතිතුමාත් අපේ බයම පළාතේ දා මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන කාලේ සභානායකවරයෙක් හැටියට කටයුතු කරන කාලේ අපේ හිටියා තිස්සාර බලල්ල මැතිතුමා එතුමා වයම් පළාතේ හිටපු ගරු ආණ්ඩුකාරතුමා එතුමත් දේශපාලන වශයෙන් අපි ඇසුරු කරන්න ලැබිලා ඉතාම හොඳ ගුණයහපත් දේශපාලන චරිතයක් අපිට දරුවන්ට වගේ එතුමා තාත්තෙක් විදිහට අපිට එදා ලැබලා දුන්න දේශපාලන ගුරුහරුකම් පිළිබඳව අපිට අදටත් මේ පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ට වෙන්න තරම් අවස්ථා උදා වුණේ ඒ වගේ කෘතහස්ත දේශපාලනියෝ නිසා. වගේම අපි දැක්කා විශේෂයෙන්ම ගරු මූලසුන මන්ත්‍රීතුමනි මේකත් එක්කම පුංචි කාරණාවක් කියන ගරු අතව සෙනරත්න මැතිතුමාට දිවන් සම්පත්තිය ඒ වගේම තිස්සාර බලල මැතිතුමාට දිවන් සම්පත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි දැක්කා ඊයේ දවසෙත් අන්තරේ ඇයි අර පාලි විශ්වවිද්‍යාලයේ හාමුදුරු ගොල්ලෝ ටික එදා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළට පැනලා ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය බලහත්කාරයෙන් රඳව ගත්තා. අන්තරේ විශ්වවිද්‍යාලයේ ඉන්නේ වසන්ත මුදලිගේ අද නීතිය අතට අරන් කටයුතු කරන කෙනෙක් හැටියට දාමරිකෙක් හැටියට අද අපිට පේනවා. නීතියේ අධිකරණයට යනවා, අධිකරණයෙන් අපගන්නවා, එළියට එනවා, ආයි ගිහිල්ලා කලකෝලහර කරනවා. මේ විදිහට දිගෙන් දිගටම විශ්වවිද්‍යාලයේ තරුණෙක් හැටියට නෙමෙයි අර හැදිච්ච අම්මලගේ නැහැදිච්ච මොන පුත්තුද කියන කරුමක්කාර ජාතිය බවට අද මේ සමාජය පත් කරලා තියෙනවා. අපි දැක්ක හාමුදුරු ගොල්ලෝ මං හිතන්නේ උඩින් වැඩ්ඩා වැඩිල්ලක් කියලා වැඩක් නැහැ. හාමුදුරු කොහොම වැඩ්ඩද කියලා වැඩියද කියලා ඒ වගේ ඒ අඳින තමන්ගේ අඳින කඩේ පිටින් දුවන්න තරම් මේ හාමුදුරුවෝ පල්ලෙහා මට්ටමට වැටලා තියෙනවා. අපිට හරිම ඇත්තටම කියන්න පුදුම ලැජ්ජාවක් බවට පත් වෙලා තියෙනවා. අපි බෞද්ධයෝ හැටියට හාමුදුරු ගොල්ලෝ හැටියට උන්වහන්සේලා පන්සල තුල එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය තුල ඉගෙනගෙන සමාජගත වෙන සමාජ මෙහෙවරක් කරන් ඉන්න ඒ සාමාන්‍යයෙන් වහන්සේලා වෙන්න පුළුවන් ඒ කටයුතු කරන්නේ. හැබැයි අද අපි අහනවා විශේෂයෙන්ම ඉරන්නලා සැමතුමාගෙන් එතුමා මේක කියලා
ප්‍රකාශයක් කරන්න ඕන. හෙට කියන දවසෙත් වසන්ත මුදලිගේ මේ විදිහටම උසාවියෙන් ගරු අධිකරණයෙන් යපාරගෙන එළියට ආවට පස්සේ ආයි පාරක් ගිහිල්ලා මේ විදිහේ වැඩ කටයුතු කරනවා. එතකොට මොකද්ද මේ අධිකරණය හැල්ලුවට ලක් වෙනවා? මේකද අධිකරණය තුල විභාගයක් විභාගකට පත් කරන නඩු කීපයක් මේ පුජ්‍යලන්ට තියෙනවා. හැබැයි අපි නම් සමහරක් වෙලට අපි දන්නේ නැහැ. සමහරක් වෙලට අපි දැකලා තියෙන දේවල් තමයි එක පිට නඩු තියෙනකොට සමහරක් වෙලට උසාවිය ඇඟ බැඳලා ඇතුලේ තියෙනවා. අවුරුදු ගණන් සමහරක් උදවියට අපි දැකලා තියෙනවා. ඒක නිසා අපි විශ්වාස කරන්නේ මේ වසන්ත මුදලිලා මේ වගේ ක්‍රියාකලාප කරලා මේ රටේ සමාජ විප්ලවවාදී විදියට ක්‍රියාත්මක කරලා අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩාවැටන්න. ඒක නිසා අපි අහනවා මේ වෙලාවේ මේ ටිරාන් නලස් මැතිතුමා මේ පිළිබඳ ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. අධිකරු ජනාධිපතිතුමා මේ පිළිබඳ ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඒ වගේම අපි අහනවා මේ ගෞරවනීය අධිකරණෙන් මේ පුජ්‍යලය දිගින් දිගටම මේ කරන ක්‍රියාපටිපාටි පිළිබඳව ගරු අධිකරණේ මේ පිළිබඳව විමසිලිමත් වෙන්න කියන ගෞරව ඉල්ලීම. ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ආපු ඒ ගුරුවරු වෙනස් පිරිස් ඒ සිළු දෙන අපහසුතාවයටපත් වුණා. ඒ අයගේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැද්ද? මේ අයගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. ඒ නිසා අපි කියනවා මේ ගෞරවනීය වැඩපිළිවෙල මේ අමාත්‍යාංශ තුලට ජනතාව ඇවිල්ලා පුදුම අපහසුතාවයට පත් වෙච්ච මේ වැඩපිළිවෙලට ගරු අධිකරණයේ විසින් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අරගෙන මේ පුජ්‍යල දිගින් දිගටම කරන වැඩපිළිවෙලට නිසි දඬුවමක් ලබා දෙන්න කියන කාරණාව. ඒ නිසා ගරු මූලස්සුන මන්ත්‍රීතුමනි අබ්දුල් බයිස් මැතිතුමා ගැන කියන්න ගොඩක් කාරණා තිබුණත් එදා දාමු දසනාගේ අමතුමත් එක්ක අබ්දුල් කමරුදින් බයිස් කියන මැතිතුමා ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල අපිත් එක්ක දේශපාලන වශයෙන් ප්‍රාදේශ සභාව පළාත් සභාව ඉඳගෙන ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලට සහයෝගය ලබා දීලා අද ඔහු අවසන් ගමන් ගියත් පුත්තලම තුල නොමැකෙන නාමයක් ඇති බයිස් මැතිතුමාට මගේ අදහන ආගමනුව අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමනි. මීළඟට චරිත හේරත් ගරු මන්ත්‍රීතුමා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද මෙම ශෝක යෝජනා දෙන අවස්ථාවේදී විශේෂයෙන්ම ගෘහාන් අබේගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අබ්දුල් බයිස් මන්ත්‍රීතුමා, ඒ වගේම අතාවුද සෙනවිරත්න ඇමැතිතුමා සහ තිස්ස ආර් බලල්ල මැතිතුමාගේ අභාවයන් පිළිබඳව ශෝකයේ පළ කරන මේ වෙලාවේ මම වචන කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම ගැන ඉතාම සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිස්සාර් බලල්ල ගරු හිටපු මන්ත්‍රීතුමා, එවැගේම හිටපු ආණ්ඩුකාරතුමා අපි කාගෙත් දේශපාලන වශයෙන් එක්තරා ආකාරයක ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන්. එතුමා එක්ක මම එතුමා දේශපාලනය කරන කාලේ නෙමෙයි, නමුත් එතුමා ආණ්ඩුකාරවරයා වශයෙන් සහ ඊට පසු කාලෙම ඉතාම ළඟින් ඇසුරු කළ කෙනෙක්. විශේෂයෙන්ම අපි අපේ දිස්ත්‍රික්කයේ 1970 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්තම් සමගි පෙරමුණ ජයග්‍රහණය කරද්දී ඒ වෙලාවේ යාපහුව ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් එතුමා පත් වුණා. එතුමා ඊට පෙරත් 1965 මැතිවරණෙදිත් ඒ ආසනයට විශේෂයෙන්ම UB වන්නිනායක මැතිතුමාට එරෙහිව එතුමාගේම ඥාතියෙක් ඉදිරිපත් වුණා කියලා එතුමා මට කියලා තියෙනවා. විශේෂයෙන්ම මේ මෙතනත් ඉතා වැදගත් කාරණයක් ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනයේ ඉතාම වැදගත් ගුණාංග රාශියක් පෙන්නුම් කරපු චරිතයක් විදියට මේ තිස්සාර් බලල්ල මැතිතුමාව හඳුන්වන්න පුළුවන්. එතුමයි UB වන්නිනායක මැතිතුමයි දෙන්නා පක්ෂ දෙකක දේශපාලනය කෙරුවට ඥාතිත්වය, තමන්ගේකම හිතවත්කම, වැදගත්කම මේ සියල්ලම ඉතාම හොඳින් ආරක්ෂා කරපු අය. 1970 හිටපු මුදල් ඇමති විදියට වන්නිනායක මැතිතුමා පරාජයට පත් වුණාම එතුමාව නැවත ගෙදරට ගිහිල්ලා ඇරළුවේ දිනපු තිස්සාර් බලල්ල මැතිතුමා කියලා එතුමා මට දවසක් කිව්වා. ඒ නිසා අපි ඉතාම එතුමාගේ ජීවිතය ගැන අපි ඉතාම සතුටටපත් වෙනවා. එතුමා වැදගත් විදියට දේශපාලනය කරපු, දේශපාලනයේ වැදගත් විදියට කරන්නේ කොහොමද කියලා අපි වාගේ අලුත් අයට පෙන්නපු චරිතයක් විදියට අපි එතුමාට විශාල ගෞරවයක් දක්වනවා. මම එතුමාගේ නිවසට බොහෝ අවස්ථාවල ගිහිල්ලා තියෙනවා. කුරුණෑගල වැවරවුමේ අවසාන කාලේ ඉන්නකොට එතුමා මාත් එක්ක පැය ගාණක් කතා කරලා තියෙනවා මේ දේශපාලනේ අද වෙලා තියෙන දේ සහ මේකෙන් අපි කොහොමද යම් වැදගත් තැනකට දේශපාලනේ ගේන්නේ කියලා. එතුමාගේ ගෞරව මැතිනිය චින්තා මූණමලේ බලල්ල මැතිනිය අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ඉතාමත්ම විශිෂ්ට ගණයේ නීතිඥවරියක් විදියට අපි කාගේත් ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා ජනාධිපති නීතිඥවරියක් විදියට කුරුණෑගල අධිකරණේ එතුමිය වැඩ කරනවා. ඒ වගේම තිස්සාර බලල්ල මැතිතුමාගේ දේශපාලන ජීවිතයේ සෙවණැල්ල වගේ එතුමත් එක්ක විශාල ශක්තියකින් වැඩ කරපු ඒ චින්තා ආර් චින්තා මුණමලේ බලල්ල මැතිනියට අපි අපේ ශෝකය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමැති. විශේෂයෙන් මෙතුමාගේ දියණියටත් පුතාටත් මේ වෙලාවේ අපි ඒ දැනුම් දෙනවා. විශේෂයෙන් අපි පහල පල කරන්නේ අපේ රටේ දේශපාලනයට වැදගත් එකතු කිරීමක් කරපු නායකයෙක් විදියට එතුමාට ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියගේ ඥාතිත්වකුත් තිබුණා. ඒ ඥාතිත්වයේ නිසාම එතුමා 70 ආණ්ඩුවේ තනතුරක් ගත්තේ නැහැ කියලා මට කියලා තියෙනවා. ඒ නිසා ඒ වගේ වැදගත් දේශපාලන චරිතයක් විදියට අපේ දිස්ත්‍රික්කයේ එතුමා හිටියා. 1977 මැතිවරණ සටනේදී ඒ යාපහුව ආසනේ දෙකට කැඩිලා ගල්ගමුව යාපහුව කියලා දෙකක් වුණා. ගල්ගමුවට ඉදිරිපත් වුණේ එතුමාගේම ලේකම්වරයා වදෙන් හිටපු බන්දුල බස්නායක මැතිතුමා. එතුමා ළඟදී මරණයට පත් වුණා. අපි දන්නවා එනිසා මේ තිස්සාල් බරල් මැතිතුමාට එතුමා අපේ දිස්ත්‍රික්කයේ ඊට පසු කාලෙක ආණ්ඩුකාරවරයා වශයෙන්ුත් විශාල සේවයක් සිදු කළා. අපි ඒ පිළිබඳව විශාල ගෞරවයක් එතුමාටත් එතුමාගේ පවුලේ අයටත් වෙනුවෙන් තියෙනවා. ඒ වගේම අද මේ ශෝක යෝජනාවට සම්බන්ධ වෙන අතාවුද සෙනවිරත්න මැතිතුමා අපි පුංචි කාලේ ඉඳලා වාමාංශික දේශපාලනය තුළ ඉතාම හොඳින් දැක්ක චරිතයක්. අපි කතා ඉගෙන ගන්න කතා අහපු චරිතයක්. එනිසා විශේෂයෙන්ම ඒ කාලේ සමසමාජ වේදිකාවේ එතුමාලා විශිෂ්ට ගණයේ කතිකයන් විදියට හිටියා. 1970 යටියන්තොටත් ඒ වගේම රුවන්වැල්ලත් දෙකට කඩුණාට පස්සේ එතුමා රුවන්වැල්ල ආසනයට ඉදිරිපත් වුණා. 1989 මේක හුඟක් අය අමතකයි. 1989 මැතිවරණයේදී ලංකාවෙන්ම වාමාංශික ව්‍යාපාරයේ දිස්ත්‍රික්ක දෙකයි දිනුවේ. එකක් කෑගල්ල, අනිත් එක රත්නපුරේ වාසුදේව නානායක්කාර මැතිතුමා. කෑගල්ලේ 89 දිනුවේ අතාවු සෙනවිරත්න මැතිතුමා. ඒ වගේම 1994 ඊට පස්සෙත් එතුමා විශාල අමාත්‍යංශ ගණනාවක් දරමින් අපේ රටේ වැදගත් සේවයක් සිදු කළා. එතුමාගේ දූ දරුවන් විශේෂයෙන්ම මමත් ගිහිල්ලා තියෙන එතුමාගේ මැතිවරණ කොට්ටාසවල සමහර කරුණ කාරණාවලට එතුමාගේ දූ දරුවනුත් දැනටත් දේශපාලනය කරනවා. වාමාංශික ව්‍යාපාරෙත් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් විශිෂ්ටම නායකයෙක් විදියට කෑගල්ල දිස්ත්‍රික්කයේ එතුමා වැඩ කෙරුවා. එතුමාගේ ඥාතිවරයෙක් විදියට උදේකාන්ත වර්ණසූරි මැතිතුමත් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ ගුණතිලක මැතිතුමා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේම අපි එතුමාගේ වාමාංශික දේශපාලනයේ ඇතුළත් ශ්‍රීලනීප දේශපාලනයේ ඇතුළත් ඉදිරිපත් කරපු ඒ ශක්්‍යතාවයේ දක්ෂතාවයේ සහ ඒ මැදිහත් වීමට අපේ ආචාර්ය ගෞරවය පිරිනමන්න කැමැතියි. ඒ වගේම රොහාන් අබේගුණසේකර මැතිතුමාව අපි දේශපාලනිකව දන්නේ නැති වුණාට එතුමා ගැන මම අහලා තියෙනවා 1977 ආණ්ඩුවේ මුදල් කාරක සභාව දෙකට කඩලා කෝප් කමිටුව කියලා මමත් සභාපති වෙලා හිටපු කමිටුව හදපු වෙලාවේ ඒකේ පළවෙනි සභාපතිවරයා වශයෙන් වැඩ කරලා තියෙන්නේ රොහාන් අබේගුණසේකර මැතිතුමා. එතුමා තමයි ඒක ආරම්භ කෙරුවේ. ඒක දැන් මේ 16 සභාපතිවරයා දක්වා දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් එතුමා පළවෙනි පාර්ලිමේන්තුවේ ඒ වැදගත් කටයුත්තට මුල පුරලා තියෙනවා. ඒ වගේම බායිස් මැතිතුමා අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ අපි මම රාජ්‍ය නිලධාරියෙක් විදියට වැඩ කරපු කාලේ එතුමා මාත් එක්ක විශාල වශයෙන් වැඩ කරලා තියෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියේ වැඩවලට එතුමා අපිත් එක්ක හුඟක් ළඟින් ඇසුරු කරලා තියෙනවා. එතුමා දේශපාලනය කරන කාලේ අපි දන්නවා. නමුත් එතුමාගේ ඉතාමත්ම හදිසි අභාවය නිසා එතුමාගේ දේශපාලනය ඉදිරියට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අද මේ අවස්ථාවේදී නැවත වතාවක් අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 970 ඉඳලා ආපු ඒ වැදගත් දේශපාලන ගමන් මාර්ගයක සලාංචනයේ විදියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම අපි හැම දෙනෙක්ම කුරුණෑගල ගියාම බලලා එන්න යන අපේ ගෞරවය දිනාගත් දේශපාලන වශයෙන් අපිට විශාල මඟ පෙන්වීමක් කරපු අපේ දේශපාලනේ වෙනත් සන්නාමයක් වැදගත් දේශපාලන සන්නාමයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට එකතු කරපු තිස්සාර බරල්ල මැතිතුමාගේ මේ ශෝක යෝජනා වේලාවේදී එතුමාගේ පවුල හැම දිනාටම චින්තා බලල්ල මැතිනි ඇතුළේ හැම දිනාටම අපේ ගෞරවය සහ අපේ ශෝකය එතුමා වෙනුවෙන් ශෝකයත් ඒ අය පවුල වෙනුවෙන් ගෞරවයත් පිරිනමමින් අනිත් හැම දිනාමත් මේ වේලාවේ සිහිපත් කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන්න බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු උදේකාන්ත ගුණතිලක මන්ත්‍රීතුමා.
ගරු මුලසන ගරු සභාපතිතුමනි, ශෝක යෝජනා පාර්ලිමේන්තු නියෝජනය කරමින් අභාප්‍රාප්ත වූ හතර දිනක් වෙනුවෙන් ශෝක යෝජනා ගෙනෙන මේ අවස්ථාවේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රොහන් අබේ ගුණසේකර මැතිතුමා, ඒ වගේම අබ්දුල් බයිස් කාමර්ඩීන් මැතිතුමා, අතාව සෙන්රත්න මැතිතුමා, තිස් ආර් බලල්ල මැතිතුමා යන අයගේ ශෝක යෝජනා ගෙන අවස්ථාවේ සිටු දිනා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරනවා. වගේම අපේ කෑගලු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වාමාංශික දේශපාලනය සම සමාජ පක්ෂයෙන් ආරම්භ කරලා ඒ කරගෙන ගිය අපේ අතවසනත් මැතිතුමා, විශේෂයෙන්ම මම දේශපාලන කරලියට එන්න, ඒ වගේම දේශපාලනය අයන්න කියන්න අවශ්‍ය නායකත්වය ලබා දුන් එතුමා වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම සතුටට කාරණාවක්. විශේෂයෙන්ම එතුමා 1931 සැප්තැම්බර් 19 වෙනිදා මෙලව උපත ලබා, ඒ වගේම තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබාගෙන, ඒ වගේම ගම්පොළ සෙන් ජෝසප් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබාගත් අයෙක් හැටියට, විශේෂයෙන්ම අතවසනත් මැතිතුමා එවකට එතුමාගේ පුංචි අම්මා වන ගම්පොළ දොළුවේ පිහිටි ඉද්දවෙල ගුරු මාතාවගේ නිවසේ සිට එතුමා පාසල් ගියේ ගම්පොළ විද්‍යාලයට. එම ගිහිල්ලා ඒ කාලය තුල එතුමා පාසල් කාලය තුල විශේෂ කතිකෙක් හැටියට ඒ කතික තරඟ වලින් ලොකු විශාල ජයග්‍රහණ රාශියක් ලබාගත් කෙනෙක්. ඒ වගේම අසාධාරණ වෙනුවෙන් ඒ පාසල් කාලය තුලත් ඔහු සටන් කරපු, ඒ වගේම ඒ සංවිධානය වෙච්ච ආකාරය අපි අහලා තියෙනවා. ඒ වගේම මේ කාලය තුල මේ අධ්‍යාපන ලැබු කාලය තුල ඔහුට ගජ මුතුරෙක් හමු වෙනවා. ඒ තමයි දීමු ජයරත්න මැතිතුමා. දීමු ජයරත්න මැතිතුමා සමග එදා ඒ අතවසනත් මැතිතුමාගේ ඒ හිතවත්කම ලෙංගතුකම බැඳීම දීමු ජයරත්න මැතිතුමා මියන්තෙක් ඒ ළඟ ඇසුර තිබුණා අතවසනත් මැතිතුමා සමග. ඒ වගේම ඔහු පාසල් අධ්‍යාපනයේ කාලයේ සිටම ඔහු වාමාංශික දේශපාලනට ලංකා සම සමාජ පක්ෂත් සමග සම්බන්ධලා හිටපු කාරණාව අපි කවුරුත් දන්නා කාරණාව. ඒ වගේම නායකයව එවකට පක්ෂ නායකයව එන්නම් පෙරරා, ඒ වගේම කොළින්නාර සිල්වා සමග ඒ නායකත්වය යටතේ, ඒ වගේම ඒ මොහුපුරාගේ නායකින්ගේ ඒ නායකත්වය යටතේ ඔහු ඒ පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ගිය ආකාරය අපි දන්නවා. ඊළඟට ඔහු අධ්‍යාපනය වගේම අධ්‍යාපනයෙන් පසු මූලික අධ්‍යාපනයෙන් පසු ඔහු විශේෂ ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට විශාල මෙහෙවරක්, ඒ වගේම විශාල ස්වේච්ඡාවෙන්, ඒ වගේම විහාරස්ථානවල වගේම වෙනත් ඒ ප්‍රදේශයේ කෑගලු දිස්ත්‍රික්කයේ වගේම උපන්න ගම හැටියට තෝලංගමුව ගස්සාව ගමේ, ඒ වගේම තෝලංගමුව ප්‍රදේශයේ, ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය ඔහු දැනගත්ත ඉංග්‍රීසි අධ්‍යාපනය වගේම ඔහු බොහොම ආගමට ලැබි, ඒ වගේම ආගම පිළිබඳව බොහොම අවබෝධයක් පොතපත කියවලා වගේම, ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ ඒ ඇසුරත් එක්ක ලොකු ආගමික අවබෝධයක් ඔහු තුළ තිබුණා. ඒ වගේම අතවසනත් මැතිතුමා ගරු මුලසන මන්ත්‍රීතුමනි ඒ නොයෙක් ආගමික සංවිධාන හදලා, ඒ වගේම දහම් පාසල් හදලා, ඒ වගේම ඒ දහම් පාසල් වල, ඒ වගේම මේ සංවිධාන වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වලා ඒ තුලින් ඔහුගේ දැනුම ලබා දීලා, ඒ වගේම ධර්ම දානයත්, ඒ වගේම ඒ දැනුම ඔහු පූජා කරලා ඔහු විශාල සේවාවන් රැසක් ඒ කාලය තුළ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම එතුමා 1954 ඒ වගේම 1958 වර්ෂවල ඕතර ගන්දලාපත්තුවේ ඒ වගේම මංගෙදර වසමෙන් නියෝජනය කරමින් ගම් සභාවට තරං කළා. ඒතර ගම් සභාවට එතුමා තරං කළා වගේම රත්නේ එතුමා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නියෝජනය කරමින් ක්‍රියාකාරී වගේම දේශපාලනට පිවිසලා ඔහු දේශපාලනය පක්ෂයක් හැටියට ක්‍රියාකාරීව ඉදිරියට යන්න ඒ වගේම අත්වැල ඒ වගේම අඩිතාලම යොදාගත්තා. ඒ වයින් ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී තරුණයෙකු ලෙසත් වාමාංශික වේදිකාවේ චතුර කතිකයෙකු ලෙසත් ඔහු එවකට ඔහු කටයුතු කරා. ඒ වගේම කැපී පෙනෙන පක්ෂයේ චරිතයක් බවට පත් වුණා. ඒ වගේම 1960 ඒ වගේම ඇටේ දෙදිග මාසණේ කියපුවාම එක්සත් ජාතික පක්ෂයට උරුම වෙලා වගේ තිබ්බ ඒ කාලේ ආසනයක්. නමුත් ඒවා වර්තමානයේ වෙනස් වුණත් එදා එහෙම තරම් කරන්න යන්නේ සාමාන්‍ය කෙනෙක් ඩඩ්ලි සේනානායක මැතිතුමා සමග. ඒතකොට ඩඩ්ලි සේනානායක මැතිතුමා සමග ඔහු අභියව තරම් කරලා ඒ වගේම තරම් කරලා ඔහු එහෙම තරම් කරා දෙදිග මාසණෙන්. ඒ වගේම ඔහු 65 රුවන්ඩල් ආසනයට ගිහිල්ලා ඒ වගේම රුවන්ඩල් ආසනේ තරම් කරලා ඔහු ඒ පරාජය වුණත් ඔහු ඒ දේශපාලනය තව තවත් පන්නරේ ලැබිමින් ඉදිරියට කටයුතු කරන්න ගිය සමාජවාදී ඒ වගේම සමාජ පක්ෂයේ නායකයෙක් හැටියට ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඔහු කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. එතකොට 1970 ඊළඟට ඔහු තරම් කරනවා රුවන්ඩල් ආසනේ. ගුවන්ලාසන 1970 තරම් කරලා ඒ වගේම 70 තරම් කරපු ඒ වගේම පාර්ලිමේන්තුවට ආපු මේ වෙලාවේ අපේ හිටපු අතිකර ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම අපේ රත්නපුර ආසනයේ නියෝජනය කරමින් සිටින බස්දේව නානායක්කර මැතිතුමා සමග ඒ කාලේ එකට දේශපාලන පාර්ලිමේන්තුවට 70 ආපු උදවයකින් කෙනෙක් තමයි අතවසනත් මැතිතුමා. ඒකර 70 එතුමා පාර්ලිමේන්තුව වගේම ඒ 70 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට විශාල වැඩ කොටසක් ගුවන්ැල්ල ආසනය තුල ඒ වන විට අපි අහලා තියෙන විදියට ඒ වගේම පාරවල් ඒ ගම්මානවලට තිබිලා නැහැ. ඒ වගේම බස් ධාවනේ තිබිලා නැහැ. ඒ වගේම හැම ගමකටම පාරවල් කපලා අද වාගේ මැෂින් තිබුණ නැහැ පාරවල් කපන්න. ගම්මුන් සංවිධානය කරලා ඒ වගේම ඒකරාශී කරලා දැනුවත් කරලා ඒ පාරවල් සමාදාන මට්ටමින් කපලා ඒ වගේම ඒ හැම පාරකටම තාර දාලා හැම ගමක්ම නියෝජනය කර යන විදියට බස් රථ ලබාගෙන ඒ ප්‍රවාහන පහසුකම්ගේ ගම්මානවලට ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම අතවසත් මැතිතුමා ඒ කාලය තුල සම්පකාර ව්‍යාපාරයට බොහොම ලැදි කෙනෙක්. සම්පකාර ව්‍යාපාරයට බොහොම ආදරය කරන ඇලුම් කරන කෙනෙක් හැටියට ඔහු සම්පකාර ව්‍යාපාරයේ රුවන්ැල්ලේ ගිනිපෙට්ටි කර්මාංශාලා ඒ වගේ සබන් කර්මාංශාලා ඒ වගේම ඒ ප්‍රවාහන පහසු සඳහා ඒ සම්පකාරයට අවශ්‍ය විශාල වාහන ප්‍රමාණයක් අරගෙන සම්පකාර ව්‍යාපාර හඳුන්කූරු කර්මාංශාලා මෙවැනි කර්මාංශාලා ඇති කරමින් ඒ ආදායම් මාර්ග වැඩි දියුණු කරන්න ඒ වගේම විශාල ගාමීය වශයෙන් ජනතාවට සේවාවන් රසක් ඒ සම්පකාර ව්‍යාපාර තුළින් ඔහු ඉෂ්ට කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ඒ වගේම 1977 ඊට පසුව ඔහු රුවන්ැල්ල ආසනෙන් පරාජයට පත් වෙනවා පීසී ඉඹුලාන මැතිතුමත් සමග තරං කරලා. ඒතර ඉඹුලාන මැතිතුමත් එක්ක තරං කරලා ඉතාමත් අඩු ජන සංඛ්‍යාවකින් තමයි ඔහු පරාජයට පත් වෙන්නේ. නමුත් ඔහු ඒ පරාජයට පත් වුණත් ඔහුගේ දේශපාලනය අත් නොහැර ඔහු තව තවත් පන්නරේ ලැබෙමින් ඔහු ඒ දේශ ප්‍රමුඛ සම සමාජ පක්ෂයට ශක්තියක් වෙමින් ඒ වගේම තරුණ සමිති කාන්තා සමිති ඒ වගේම බල මණ්ඩල ඒ වගේම ප්‍රාදේශීය බල මණ්ඩල හදමින් ඔහු විශාල දේශපාලන වැඩපිළිවෙලක් කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම එහෙම දැන අතරේ එවකට පැවති ජන වාර්ගික අර්බුදය වෙලාවේ ඔහු තිම්පු සාකච්ඡාවලට ඒ වගේම සාම සාකච්ඡාවලට ඔහු ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරා. ඒ සා එවකට රටේ නායකයව හිටි ආර් ප්‍රේමදාස මැතිතුමා සමග ඒ වගේම ඔහු විපක්ෂයේ හිටියත් ඒ වගේ විපක්ෂ දේශපාලනයේ ක්‍රියාත්මක කරත් තිම්පු සාකච්ඡාවලට ජනවාරි අර්බුද විසඳන්න ඔහු කටයුතු කරපු ආකාරය අපිට මතකයි. ඒ වගේම 1988 පළාත් සභා මැතිවරණයට ඔහු තරඟ කරලා පළාත් සභාවට තරඟ කරලා කෑගලු දිස්ත්‍රික්කෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පළාත් සභාවේ විපක්ෂ නායකයා බවට පත් වෙන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ පළාත් සභාව හරි මඟට, ඒ වගේම පළාත් සභාව යහමකට ගන්න, ඒ වගේම වැරදි ඒවා පෙන්ලා දීලා ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඉදිරියට ශක්තිමත් කරගෙන යන්න මඟ පෙන්වන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ඒක සතුටට කාරණාවක්. මොකද මේ පළාත් සභාවේ මමත් හිටපු කාලයක් හතර වතාවක් හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ වගේම 1989 වර්ෂයේ මහා මැතිවරණයෙන් එක්සත් සමාජවාදී පෙරමුණෙන් අපේක්ෂකයෝ ලෙස කෑගලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු කටයුතු කළා. එවකට ඔහු පාර්ලිමේන්තුවේ චතුර කතිකයෙක් හැටියට, ඒ වගේම රටේ, ඒ වගේම ක්‍රියාකාරී දේශපාලනයේ වගේම ඔහු ජාතික දේශපාලන තලයට ඔහු ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වාමාංශික ව්‍යාපාරයෙන්, ඒ වගේම ලංකා සම සමාජ පක්ෂෙන් ඇවිල්ලා, ඒ වගේම 78 පාර්ලිමේන්තුවට ඇමතුළු. ඒ වගේම 1994 මහා මැතිවරණය නැමත වතාවක් ඌ තරඟ වදිනවා. එතකොට කෑගලු දිස්ත්‍රික්කයේ එතුමා තරඟ වැදිලා, ඒ වගේම එතුමාට ජයග්‍රහණය කරලා එතුමා චන්දිකා බණ්ඩාරක්කුමාතුංග එවකට හිටපු නායිකාව ඔහුට ලබා දෙනවා රජයේ රාජ්‍ය පරිපාලන වැවිලි කර්මාන්ත හා සදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙනවා. අමාත්‍ය ධූරය ලබා දීලා ඔහු ඉතා විශාල වැඩ කොටසක්, මට මතකයි වතු කම්කරු වෙනුවෙන් වතු නිවාස හදන්න, ඒ වගේම ඒ කම්කරු ජනතාව වෙනුවෙන් අවශ්‍ය වතු වලට අවශ්‍ය පහසුකම් දෙන්න, ඒ වගේම ඒ මුස්ලිම් ජනතාවට අවශ්‍ය පහසුකම් දෙන්න ඔහු විශාල වැඩ කොටසක් මේ වකවානුව තුළ ඔහු කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඉන් අනතුරුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වරයා හැටියට ඔහු විශාල වැඩ කොටසක් ප්‍රදේශවල මාර්ගවල ඒ බස් රථ ධාවනය, ඒ වගේම ඇනහිටලා තිබ්බ ඒ කටයුතු කරන්න ඔහු විශාල කැපකිරීමක් කරමින් කටයුතු කරා. ඒ වගේම ඊළඟට ඔහු 1999 වර්ෂයේදී සබර්කොම් පළාත් සභාවට මහමැති ධූරයට පත් වෙනවා. ඔහු තරං කළේ නැහැ. නමුත් පළාත් සභාව ඡන්දයෙන් පස්සේ ඔහු පළාත් සභාවේ පත් වුණ කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා, ඒ වගේම ඔහු පාර්ලිමේන්තුවෙන් පළාත් සභාවට ගිහිලා මහමැතිකම් බාර ගන්නවා. මහමැතිකම් බාර අරන් ඔහු විශාල වැඩ කොටසක්, එවකට ඒට ඉහළ තිබ්බ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 10 අවුරුද්දක් මාර්ග එකක්වත් අපේ ප්‍රදේශවල හදලා තිබුණේ නැහැ. ඒ මාර්ගවලට යන්නේ කොපමණද මුදල? එවකට සාමාන්‍යයෙන් ලක්ෂ 10යි 15යි 20කට වැඩියෙන් විදායක ඉන්ධන කාර්යාලයෙන් වෙන්න පුළුවන්, වෙනත් ආයතනකින් වෙන්න පුළුවන්. ඇස්තිමෙන්තු සකස් කරලා තිබුණේ නැහැ. ඔව්, සමහර පාරවල් කෝටියයි 2යි 3යි. නමුත් ඔවුන් ඇස්තිමෙන්තු කරන්න මැලි වෙනවා. මේ මුදලක් හම්බෙයිද? ඔවුන් එහෙම ඇස්තිමෙන්තුවක් කරලා තිබුණේ නැහැ පහුගිය ඉතිහාසයේ ඉදිරි කාලය තුළ. නමුත් මොහු පළාත් සභාවට ගිහිල්ලා ඒ ගාමීය මාර්ග සියල්ලක්ම තාර දාලා, ඒ වගේම කොන්ක්‍රීට් කරලා සංවර්ධනය කරලා බස් රථ ධාවනය කරන්න පුළුවන්කම ලැබුණා. එවැනි විශාල වැඩ කොටසක් පළාත් සභාව තුළ විහාරස්ථානවලට, ඒ වගේම දහම් පාසල් වලට, අනිකුත් පොදු කටයුතු වලට විශාල ශක්තියක් ගෙන පළාත් සභාවේ මහා පෙරළියක්, මහා විප්ලවයක් කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ගරු නියෝජ්‍ය අපේ මුලාසන ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම ඔහු ඊළඟට 2000 නැවත වතාවක් පාර්ලිමේන්තු මැතිවරණ තරඟ වැදිලා ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට නැවත වතාවක් කටයුතු කරනවා. ඒ වගේම එතුමා තමයි 2000 මැතිවරණයේදී නැවත පාර්ලිමේන්තුවට පත්ව එතුමා ජනවාර්ගික අමාත්‍ය ධූරයත්, ඒ වගේම ඊට පසු කම්කරු රැකී රක්ෂා විදේශ රැකියා ප්‍රවර්ධන යෞවන කටයුතු ඊළඟට පතල් කැණීම් අමාත්‍ය ධූරය දරමින් එතුමා පරිවාස ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියටත්, සබර්කොම් පළාතේ එකම අමාත්‍යවරයෙක් හැටියට එතුමා විශාල වැඩ කොටසක් කරගෙන යන්න ඔහුට පුළුවන්කම ලැබුණා. දැන් 2001 වර්ෂයේ නැමත තේරිපත් වෙලා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස ආණ්ඩු පක්ෂයට එරෙහිව ප්‍රබල හඬක් නගන මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඔහුගේ දේශපාලන ජීවිතය එදා මෙදා දුර ඔහු බොම්බ පල්ලෑ මට්ටමේ ඉඳලා ඒ වගේම දේශපාලන කැපකිරීමක් ඒ වගේම දේශපාලන තමන්ගේ මුළු කාලයම දේශපාලන වෙනුවෙන් අවංකව ජාති ભેදය කුල ભેදය ආගම් ભેදය අතහැරලා ඔහුට ජනත හැම ජන කොටසකටම වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට 2004 කම්කරුවා විදේශ කටයුතු රැකී ආරක්ෂා අමාත්‍ය ධූරයට පත් වූ එතුමා කොරියානු රැකියා සේවාව වැඩි කරමින් විධිමත් පුහුණු සමිකයන් කොරියාවට වැයීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා එතුමාට. ඊළඟට කටයුතු කරා වගේම ඊන්පසුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධූරයේ ධර්මින් ඔහු විශාල වැඩ කොටසක් ඒ කාලය තුළ ඔහු කටයුතු දේශපාලන වශයෙන් කටයුතු කරා. ඊළඟට ඔහු ඒ ඔහුගේ දේශපාලන වශයෙන් වගේම ඔහුගේ පවුලේ එවගේම අතවුද මැතිනිය එවගේම ඒ කාලය තුල ඔහු ඒ පවුලේ කටයුතු වගේම ඥාතීන් සමග එවගේම අනිකුත් මිත්‍රයින් සමග ඒ ලෙංගතුකම තබා ගනිමින් විශාල සේවාන් රසක් එවගේම එකමුතුව වැඩ කටයුතු කරන්න ඔහු අපිට වගේම සමාජයටත් උගන්වපු කෙනෙක් ඇටි අතවුසන්ත මැතිතුමා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ උතුමාගේ දූපුතුන් වන බුද්ධි අතවුද එවගේම මලල් සිරි අතවුද පරාක්‍රම අතවුද එවගේම යමුනා අතවුද වගේම හෙළවිකුම් අතවුද ඒ දරුවන් වෙනුවෙන් ශෝකය එවගේම කෑකළු දිස්ත්‍රික්කයේ ජනතාවගේ වගේම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ශෝකය කනගාටුව ප්‍රකාශ කරනවා වගේම අපේ විශේෂයෙන්ම එතුමාට නිවන් සුව අත්වේවායි කියා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා.
භවිෂ්‍යති කරුමන්තම